Karo Honorable Subandiran, please. Honorable Subandiran.
Thank you, Honorable Speaker, for the opportunity to speak on this no confidence motion on the Prime Minister today. A no confidence motion on a Prime Minister in any parliament is a very serious matter. Nobody moves a no confidence motion on a Prime Minister on trivial issues. And so this debate has to be conducted in a manner that requires the seriousness, and it's a matter of regret that those very members who have signed this motion have now reduced it to a joke. They themselves presented a motion, and not even halfway through the debate, we find that they have conceded that they cannot pass the motion, and they are reducing the debate and the parliament to a joke. When we participate in this debate, we want to constructively engage with the issues that have been raised. The Honourable Leader of the Opposition, who spoke earlier in the day, clarified our position with regard to corruption in this country. And I want to reiterate that fact, that none of us want to allow corruption to continue in this country. This government particularly has received a mandate from the people to fight corruption. In the January 2015 presidential election, that was most pronounced. That was one of the key issues on which the people of this country voted for a common opposition candidate to fight corruption, but not only corruption, but there were very serious issues that were faced by this country that had to be addressed, resolved, and the direction that the country was taking had to be changed. And persons from very different political backgrounds joined hands in that exercise. All of us having realized that the direction the country was taking must be changed, took that decision, and a common opposition candidate was decided upon, and all of us worked together and brought about that change. Thereafter, at the general election held in August 2015, a national government was formed, and that was put forward to the people during the first eight months in 2015. The idea of a national unity government was put forward. We had during that time the leader of the Sri Lanka Freedom Party as the president of the country, and the leader of the United National Party as the Prime Minister of the country, and they went before the people and asked for a mandate. That mandate was given. Unfortunately, some who were elected from the United People's Freedom Alliance, the UPFA, decided to go against that mandate and left the government of national unity that was formed by the leaders of the two parties and chose to sit in the opposition. That was the first challenge that was posed to a government of national unity and a different direction the country had to continue in. And today, that group of MPs who worked against the mandate received by their party leader have forwarded a motion of no confidence on the Prime Minister. And that is one reason why we take the view that this is a first step in the assault against the government of national unity that has a popular people's mandate. Perhaps the second would be aimed at the Speaker's chair, and the third at impeaching the President himself. Now, that design goes against the mandate that the people of this country, from all parts, not just from one community, but from all communities, granted to mainly the two main parties of this country. There is in this motion that has been, that is under debate today, a certain reference to the events that occurred in the Kandy district, about which Honorable Rauf Hakim spoke in his address. But Honorable Hakim has missed a very important part in that reference in the motion. That part says that by failing to take immediate measures to provide protection to Sinhalese, Tamil and Muslim people. It says that the Prime Minister, as Minister in charge of law and order, failed to take immediate measures to provide protection to Sinhalese, Tamil and Muslim people. I wonder why Sinhalese and Tamils are mentioned in that section. The whole country knows, even today when Honorable Hakim made reference to that, even those who have signed this motion concede that that was violence against the Muslim people. This shows the mind of those who have signed this motion. They are so reluctant to say that the Muslim people were not protected. So they have to include the Sinhalese and the Tamils also in it. They are loath to concede that a minority section of this country, the people, were the targets of that violence. So one can see the racist outlook of those who have signed this motion, including Honorable Kader Mastan. I make mention of this because Honorable Bimal Ratnayake referred to the fact that there is a rumor that's floating that says that the UNP should not win this vote of no confidence with the vote of the Tamil National Alliance, because that will be detrimental to them. It is the same racist thinking that says that puts that thought forward, and I heard it a moment ago from the opposition bench, the last speaker, mentioning the TNA by name. It is a message to the majority people of this country. It is to arouse communal racist feelings within the majority community that these thoughts are being put forward. I'm asking you, what is wrong with the TNA voting in this motion before the House. Don't Tamil people have a right? Don't the Tamil people of this country have a democratic right to participate in this process? Is that what is being said? I don't know who said it. I don't know whether the president said it. Even if the president said it, I'm putting question to the president. If he said it. In fact, the rumor says that a particular minister asked the president, so it was good enough for you to win with the votes of the Tamil people, but the UNP should not win with the votes of the Tamil people. I hope the president did not say it. I hope it is only a rumor. But that thinking is prevalent, and that is a matter that I want to raise. That thinking says that they will have currency if that idea is floated. This, I think, is an issue of fundamental importance. So long as people think in those lines, there is no redemption for this country. So long as people think that it is only the Sinhalese or only the Buddhists matter in this country, there is no redemption for this country. And that is why we have repeatedly today, we are making mention of the mandate that this government got to draft and adopt a new constitution for this country, a new social contract in which all the people of this country for the first time can agree upon. The Honorable Leader of the Opposition read out the speech that the President made here, saying that previous constitutions there was no consensus. It is of utmost importance that the fundamental law of this country, the supreme law of this country, the social contract, has the consent of all the people. It certainly must have the consent of the Sinhala people, of the Buddhist people. After all, they are the majority in numbers. But that is not sufficient. It must have the consent of the Muslim people. It must have the consent of the Tamil people and all other different communities that live in this country. Only then this country can be called a united country. Only then this country can move forward. The one bane this country has suffered ever since independence is that fact. Non-acknowledgement of the fact that there are different peoples of this country who inhabit this island. And in the resolution that was put forward on the 9th of January 2016 and adopted on the 9th of March 2016, that was the effort that was started. And this House adopted that resolution unanimously. I heard Honorable Vimal Veerawansa say a moment ago that the Prime Minister has agreed with the Tamil National Alliance that a new constitution would be adopted in 3 months' time. So what is wrong with that? No, he has not given us any such guarantee. But he should. Of course, after all, it is this House that adopted that resolution unanimously. You were in this House when this House adopted that resolution unanimously. What were you doing then? You should be happy if it is adopted in 3 months' time without any further delay, because you were party to that resolution that was adopted by this House unanimously. That is not something that the Tamil National Alliance is doing secretly with the UNP or anybody else. There is a steering committee in which every political party represented in this House is a member. Even Mr. Douglas Devan, the single member party, is represented in the steering committee. And an interim report was submitted in September last year to the Constitutional Assembly. 76 meetings were held by the steering committee, 6 subcommittees, another ad hoc committee. All of them are reported to the Constitutional Assembly. It's a joint effort. Nothing was being done behind anybody's back. And that is one reason why the Tamil National Alliance has consistently maintained that the new constitution must be put to the people at a referendum. The people of this country must agree and adopt that constitution, not to be done behind anybody's back. It is that kind of transparent procedure. And why is he pointing an accusing finger if that is to be done? We urge the government that proceedings must be restarted immediately. There's been a long delay, unnecessary delay. The Constitutional Assembly procedure must be expedited and brought to an end. After all, it is the unanimous view of this House that must happen. So we raise this issue with the government now that must be done. There are several other issues, and I want to itemize them and mention them here today. Whatever happens to this motion, this is also an opportunity for us, as substantially representing the Tamil people from the North and East, to openly lay before this House, before the President and the Prime Minister, various concerns that we have with regard to the performance of this government in the last 3 years. Our people are most disgruntled, very disappointed. There is no problem with the direction in which the government is moving. The direction was changed, but it's not moving most of the time. Or it's so slow that you can't notice the movement. And that has affected, that is seriously affecting the lives of our people. We have constantly raised the issue of Tamil political prisoners, and I use that word advisedly, political prisoners. If it was all right for Janata Vimukti Peramuna, who took up arms twice against the lawfully constituted government of this country, to be pardoned, because all they tried to do was achieve a political objective, and that is why they were political prisoners, so are those detained under the Prevention of Terrorism Act now. They were only attempting to achieve a political objective. Several of them have spent 20 years in prison without their case concluding. The maximum penalty under the PTA is 20 years. Case is not concluded. That armed revolt is over. It was over 9 years ago. That political objective is no more extant in this country. Our people have repeatedly thereafter in the last 9 years voted for us, who repeatedly say we stand for a united, undivided, indivisible country. There is that political objective no longer exists. Why can't you pardon those who have been convicted under the PTA? Why can't you release the others who have been held in long detention? What the Mahinda Rajapaksa government did, you are unable to do. They released near 12,000 cadres of the LTTE who fought in the final war after a 2-year rehabilitation. And you are still keeping people who gave a food packet to someone 20 years ago still being detained. Naturally, our people are very, very concerned and asking and questioning the bona fides of this government. Land releases. President Maithripala Sirisena gave a written undertaking. That was only written undertaking given. And I'm glad Honorable Minister Champika Ranawake is here with regard to land releases. You will remember You wrote with your own hand the promise that was given by candidate Maithripala Sirisena, and it was sent to him when he was in the East about private lands being released before the presidential election. Nobody objects to that. No one in this country objects to that. There is no war in this country. Security concerns are legitimate. And for security purposes, if the military requires land, that can be held by the military. We are not opposed to that. But this is large swaths of land. Still, even today, we acknowledge that a lot has been done, but not enough. This was to have been done in 100 days. Now, after 3 years, we are still struggling. Farms, government farms, are still being held and being cultivated by the military. Now, why does the military have to do this? 13 such farms in the north alone are being run by the military. They're running preschools close to that. Those children wear military emblems. Do we need this 9 years after the war ended? How do you work for reconciliation? How do you turn the minds, the hearts of those people if such intense military presence continues? The repeal of the Prevention of Terrorism Act, and government promised a counter-terrorism act would be enacted in its place. I know that the process is on, but how long is it going on? The PTA that was brought into operation in 1979 as a temporary provisions bill, even today, the title to that act says Temporary Provisions Act for 6 months. Then it was extended until 1981, and then that clause that said it is temporary was removed, but the title is still temporary. 30 years, Temporary Provisions Act. 9 years after the armed revolt ended, still extant. Why can't that be repealed immediately? Is anybody in this house opposed to that? There are serious complaints from our people in the north and east. Administrative structures, local government structures. Honorable Rauf Hakim, there will be a long-standing demand to upgrade the Tamil Divisional Secretary area in Kalmuna. In 1993, a cabinet decision was taken, still not implemented. And Honorable Minister, we require your intervention in this, your cooperation in this. Thank you. There are other issues like appointing government agents in the north and the east. Areas that are near 100% Tamil, and you know the language of administration is Tamil. Government agents are being sent who do not know Tamil. How do they carry out their work? There was one government agent in Vavuniya, Mr. Pushpakumara. He was conversant in Tamil. He worked in Tamil. But others are not. And how can they perform? Presently in Vavuniya and in Mana, both government agents cannot function in Tamil. It is not that there are no officers available. There are enough Tamil officers available. So naturally, our people are asking us this question. You support this government. You say that you are working for reconciliation. But see what's happening here. Government jobs. Recently, 6 drivers turned up in the Jaffna Kacheri who are residents of Gol. Now, why should drivers to Jaffna be appointed from Gol? Yes, and peons and security guards to schools are appointed from Kuliapitiya. In fact, one of our MPs the other day spoke saying that the reason for coconut prices to rise is because There is nobody available to pluck coconuts in Puliyapitiya. They've all been given PN jobs and sent to Jaffna. Sports ministry. Yeah. Yeah, so this is a, now I can see accusations being traded from this way to that. That's a culture. Political patronage. Right? No. We don't take political office. Right? And no political patronage comes out from us.
Please don't disturb. You go ahead. No, you go ahead. Don't get entangled. You go ahead.
Yeah, I know.
Yeah. Otherwise,
unnecessary. No, we have a right to participate. Again, that is being questioned unnecessarily. There were factories that were closed in the north and the east due to the war. None of it has still been resuscitated, restarted. We have been asking the government that would provide employment to our people. Unemployment is a very serious issue there. Then there is a very important issue of Mahaveli development.
Honourable member, you have 4 more minutes, sir.
Right, thank you, sir. Mahaveli development. This has been a serious issue over the years, several decades, of areas being demarcated as Mahaveli areas and the ordinary laws of land alienation, etc., does not apply. And then there is forced colonization that happens. This has happened in several schemes of the Mahaveli, and this was the reason why in 1957 Banda Chelwa Pact, and in 65 very particularly in Dudley Chelwa Pact, land alienation principles were enunciated. This is one of the root causes of the conflict. It's still being perpetuated. We want the water, but give us only the water. We have people there who can use the water. Who need water. Presently in Mulatevu district, there is efforts being taken to only bring people, not water. There are people living there who need water. Send the water, we will gladly receive it. Don't send the people there. Any land to be alienated, do it in a way with preference to people of that district, landless people of that district, without affecting the demography. This is a very, very sensitive issue, and I want to raise it publicly today with the government. Migrant fishermen in the north and east, particularly in Mulatevu areas, there has been a practice. Migrant fishermen do come from the west various seasons, but there have been laws, there have been long-standing practices as to how that is done. All that is being violated with permits being given by Director General of Fisheries against the law with the active support of the military who is present there. This has gone on for several years, still happening. The Minister of Fisheries came, had a discussion in the District Secretariat in Mulatevu and gave orders to stop that. The very next day, that is violated. So these are issues that we want to publicly and transparently, openly raise with the government today, at a time when, for other reasons, a vote of no confidence has been moved. We will not be part. We will not be party to further those other objectives of others who have moved this as a first step towards destabilizing the National Unity Government and turning the direction of this government back again to destructive path. We will not lend our hand to that. We are very clear with regard to the mandate that the people of this country gave President Maithripala Sirisena and Prime Minister Ranil Wickremesinghe, and there is yet time for them to complete their mandate. We are disappointed with the progress.
And we want them done.
But nevertheless, we want that done in the remaining 2 years that this government has.
Time is ending, honorable member, so.
And therefore, we will act in this house today with a view to giving the government that space to complete the performance of that mandate. Thank you.
Garu Navin Dishanayake Mahathithuma.
Garu Kathanayakathumani, mema wedagath avasthave wacana swapayak katha kirimata avasthawa labima gana stutiya prakasha karana athara. Honorable Subandaram's speech was more of a eulogy on the problems of the Tamil people in the north and east than the no confidence motion. Nevertheless, I also feel the pain in his heart, especially when he mentioned that Mahinda Rajapaksa's regime released 12,000 fighters in 2 years, and our government has not been able to do that. So certainly these are problems that we should look at constructively, objectively, and most importantly, humanely. Especially if a person has been charged or there's no evidence to proceed with a case, I just don't see why we are holding on to those people. So those kind of quick political, administrative decisions have to be taken. Ewage mama ape Vimal Veerawansa mantrithuma metra sabhave ne adu gana ek chandayakwat apita ada hadala dunna e kathave. එතුමාගේ කතාවෙන් අපිට වැට උඩ තිබ්බ ඡන්දයක් අද හදා දීම ගැන මාගේ ස්තුතිය ප්‍රකාශ කරනවා. ඒ වගේම ගරු කතානායකතුමනි මෙම විශ්වාස භංගය අගමැතිතුමාට හා ආණ්ඩුවට. එම නිසා මේක ඉතාමත්ම දීපව්‍යාප්ත කූට දේශපාලන ව්‍යාපෘතියක්. මම පෞද්ගලිකව දන්නා මම මේක වක්කීමෙන් කියන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම පළාතේක මන්ත්‍රීවරයෙක් ඇමතිවරයෙක් ප්‍රකාශ කරලා තිබෙනවා මම මේක වක්කීමෙන් කියන්නේ අගමැතිතුමාව අයින් කරලා රූකඩයක් දාලා ඊට පස්සේ ෆුට්බෝල් එකක් වගේ මේ රූකඩේට ගහලා අයින් කරලා අපි කැමති එක්කෙනාව අපි දානවා කියලා ඉතින් මේ වාගේ දේශපාලන කුමන්ත්‍රණ අපි දන්නවා මොකද ඉංගියක් දුන්නනේ මධ්‍යම පළාත කියලා
entangle why don't you carry out your speech
ඉංගියක් දුන්නා මම දන්නවා ඔබතුමා දන්නවා කවුද කියලා එම නිසා අපිට අපේ එක්සත් ජාතික පක්ෂයේ ගැටලුවක් තිබෙනවා නම් ප්‍රශ්නයක් තිබෙනවා නම් කරුණාකරලා අපිට අවකාශය තිබෙනවා අවස්ථාව තිබෙනවා හැංගීම තිබෙනවා ඒ ප්‍රශ්නේ විසඳගන්න විශ්වාස භංගය හරහා අපගේ පක්ෂේ නායකයාව අයින් කරන එක අයින් කරන්න උත්සාහ කරන එක ඉතාමත්ම ප්‍රජාතන්ත්‍ර විරෝධී වැඩපිළිවෙලක් හැටියට මා දකිනවා. I look at that whole process in repugnance as an aberration of parliamentary democracy. Because the issue of the UNP leadership, the reforms in the UNP, and this particular no confidence motion, I will come to that in a moment, the substance of it, should not be conflicted or there should be no relationship between the two. එම නිසා ඉතාමත් පැහැදිලි අපේ එක්සත් ජාතික පෙරමුණේ කණ්ඩායම ඒක මතිකව එකමුතු වෙලා මේ විශ්වාස භංගය පරාජය කිරීමට අද කටයුතු කරනවා කියන එක පැහැදිලිව ප්‍රකාශ කරනවා. ඒ වගේම අද අපි උදේ තිබ්බ අද බීතිකාව අපිට නැහැ. අපි දන්නවා ඒකට ප්‍රධාන හේතුව. This has been an anti-climax. Because we certainly took upon ourselves to work hard and save the government. If any loku challenge ekak apita ada peenne ne. Visheshayenma meka asankara pirisath ada ævilla ne. Bara dunna nayakayunuth ada ævilla ne. Man hitenawa ada handa wenakota ei kiyala. Namuth ita wada me viswasa bangaye pitipasse sitinne ekata womanawa nayakathwaya denne visheshayenma nadu habawalata sambandha vela tibena chodana ella vela tibena yam kisi pirisak. Eka ithamathma pahedili. ආණ්ඩුව වැට්ටීමෙන් ඒ ස්ථාවරභාවය නැති කිරීමෙන් මෙම නඩුහබ ඒ වගේම නීති රීති ප්‍රශ්න ඒ චෝදනාවලට යම්ක විසඳුමක් හැටියට තමයි මේ විශ්වාස භංගය වුන් බලන්නේ. එම නිසා මේක එක්සත් ජාතික පෙරමුණ එක්සත් ජාතික පක්ෂය කේන්ද්‍ර කරගෙන ඒතු ගැන්වුවට යටින් තියෙන වෙනම ගේම් එකක්. අපි මේක දැනගෙන කටයුතු කරනවා. ඒ වගේම විශේෂයෙන්ම මෙම විශ්වාස භංගයට යම්කිසි පිරිස් සහය ලබා දෙනවා නම් උත්සාහ කරනවා නම් අනුබල දෙනවා නම් ඒ පිරිස්වලට ඇත්ත වශයෙන්ම හදවතට එකඟව මේ ආණ්ඩුව ඉන්න පුළුවන්ද කියන ප්‍රශ්නයත් මතු කරන්න අවශ්‍යයි. මක් නිසාද අපගේ අගමැතුමා ඒ විශ්වාසය තිබෙනවා අපට, නමුත් ඔවුන්ට ඒ විශ්වාසය නැත්නම් පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය අනුව ඒ ආණ්ඩුව ඉන්න පුළුවන්ද බැරිද කියන එක අපි මතු කරන්න
අවශ්‍යයි. ඒ
වගේම ගරු කතානායකතුමා මේකත් කියන්න අවශ්‍යයි. Actually this no confidence motion, if you look at the substance of it, the various allegations, it's actually ridiculous. මේක ඉතාමත් විහිළු සහගත දෙයක්. මේකේ තිබෙන චෝදනා විහිළු සහගතයි. අඩුගානේ පොඩ්ඩක් රිසර්ච් කරලා මේ හිතා බලලා විශ්වාස භංගයක් ගේන්න අවශ්‍යයි. මේකේ කරුණු ගැන අපිට ඉතාමත් කනගාටුදායක තත්ත්වයක් තියෙන්නේ. විශේෂයෙන්ම බදු ඒ බදුම් කර විමර්ශනයේ ඒකේ රිපෝට් එකේ අගමැතුමාව වැරදිකරු කියලා, චූදිතයා කියලා, එතුමාගේ වැරද්දක් වුණා කියලා කිසිම අවස්ථාවක ප්‍රකාශයක් වෙලා නැහැ. මම කියවන්නම් ඒකේ පිටුව 930. Mr. Mahendran and Mr. Samarasiri have deliberately and malafide. Malafide කියන්නේ හිතුවමතාව. Bonafide කියන්නේ යම්කිසි වැරද්දක් නැහැ. නමුත් ඒකේ ප්‍රධාන වශයෙන්ම bonafide කියන වචනේ නැතුවට malafide කියලා දාලා තියෙනවා. ඒ කියන්නේ ද්වේෂ සහගතව misled the honorable prime minister and suppressed material facts and misrepresented the factual position when they reported the facts and events relating to the treasury bond auction. The evidence establishes that Mr. Mahendran had not been instructed or directed by the honorable prime minister to act unilaterally and immediately suspend or stop direct placements. ඉතින් ඉතාමත් පැහැදිලි. මේ අඩුගානේ මේ කොමිෂන් වාර්තාව කියවලද මේ චෝදනාට එල්ල කරලා තියෙන තුමන්ට? පැහැදිලිව නැහැ. එම නිසා මට ඉතාමත්ම පැහැදිලි මේ ද්වේෂ සහගතව කූට උපක්‍රම ඇතුව තමයි මෙම විශ්වාස භංගය ඉදිරිපත් කරලා තියෙන්නේ. Mr. Mahendran has repeatedly assured the Honorable Prime Minister that Mr. Aloysius would not, under any circumstances, play any role in the business activities of Perpetual Treasuries Limited. The evidence establishes that the Honorable Prime Minister fully expected Mr. Mahendran to comply with the due procedure, fully expected Mr. Mahendran to comply with due procedure and conduct a comprehensive study into the matter and for this study to be considered by the Monetary Board. ඉතින් තියාමත් පැහැදිලි. පොඩ්ඩක් කියවන්න මේ වාර්තාව. එහෙම කියෙවොත් ඔබතුමාලාට තේරෙයි අගමැතිතුමාගේ පැත්තෙන් වැරද්දක් වෙලා නැහැ කියලා. බාගලට පත්වීම ගැන ප්‍රශ්නයක් ඇති. නමුත් ඒ එවැනි වැරදි, එවැනි දේවල් නායකයන් අතින් වෙනවා. ඒකට කරන්න දෙයක් නැහැ. අගමැතිතුමා මෙතන ඉන්නවා. අපි එතුමාට එක්ක ප්‍රකාශ කළා තියෙනවා. අපේ පියා දේශපාලන නායකයෝ අතින් යම්කිසි පත්වීම සම්බන්ධයෙන් වැරදි ඇති වෙනවා. නමුත් අර්ජුන මහේන්ද්‍ර මැතිතුමා සම්බන්ධයෙන් එතුමාට සියලුම සුදුසුකම් තිබ්බා මහා බැංකුවේ අධිපතියා වෙන්න. ඒකත් මේ වාර්තාවේ තියෙනවා. එම නිසා මේ මම අවුරුදු 18ක් පාර්ලිමේන්තුවේ ඉඳලා විශ්වාස භංග රෝෆකේ මැතිතුමන් හිතන්නේ මට වැඩිය විශ්වාස භංග වලට මූණ දීලා තියෙනවා. I have faced about 3 or 4.
ආගේ වෙලාව අවසන් වෙනවා ගරු මැතිතුමා.
This is one of the most ridiculous wordings of a no confidence motion that I have seen. It's actually an insult to our intelligence. And I'm sure when in the evening today, when the votes are counted, the victory of this government would be ensured, and also the future course of action that has to be rectified through the Prime Minister will be done. Thank you very much.
Pacharya Bandula Gunawardana Mahathuma.
Garu Kathanayakathumani, ekabaddha vipakshaye wenuwen garu agramathya tumata viswasabanga yojanawak idiripat karala thibena awasthave එතුමත් සිටින අවස්ථාවේ වචන කීපයක් එකතු කරන්න ලැබීම ගැන මම සතුටු වෙනවා. අපේ රටේ පාර්ලිමේන්තුවට විශ්වාස භංග යෝජනා 46ක් ඉදිරිපත් වෙලා තිබෙනවා. අග්‍රාමාත්‍යවරු 3 දෙනෙකුට විරුද්ධව විශ්වාස භංග යෝජනා ඉදිරිපත් වෙලා තිබෙනවා. SWRD බණ්ඩාරනායක අගමැතිතුමා, සිරිමාව බණ්ඩාරනායක මැතිනිය සහ රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍යතුමා. මේ පාර්ලිමේන්තුවේ විවාදයට භාජනය වෙච්ච විශ්වාස භංග යෝජනාවලින් දිනලා තියෙන එකයි. ඒ අමිරිතලිංගම් මැතිතුමාට විරුද්ධව තිබුණ විශ්වාස භංග යෝජනාව පමණයි. අනිත් විශ්වාස භංග යෝජනා දිනලා නැහැ. නමුත් විශ්වාස භංග යෝජනාවක් නිසා ඇතිවන සමාජ, දේශපාලන හා අනිකුත් ආර්ථිකමය වශයෙන් ඇතිවෙන බලපෑම කිසිසේත් ලඝුකොට තැකීමට හෝ විහිළුවට ලක්කිරීම ප්‍රඥාගෝචර දේශපාලනයකට සුදුසු වෙන්නේ නැහැ. මෙම විශ්වාසභංගය ඉදිරිපත් කිරීමේදී ප්‍රධාන වශයෙන් අපි කවුරුත් දන්නවා අග්‍රාමාත්‍යතුමාට මේ සභාවේ විවිධ කරුණුවල ගෞරවයක් තිබුණත් එතුමා විශ්වාසය තැබූ පුද්ගලයන්, එතුමා වටා සිටි පුද්ගලයන්, එතුමාගේ ගජ මිත්‍රයන්, ප්‍රශස්තිකරුවන්, නාවතයකරුවන් සියලු දෙනාගේ ක්‍රියාවලීන් සමුච්චයක ප්‍රතිඵලය ලෙස තමයි එතුමට විරුද්ධව මේ විශ්වාසභංග යෝජනාව ගෙනෙන්නේ. එහි ප්‍රධාන වශයෙන් තිබෙන්නේ අපේ රටේ ගරු කථානායකතුමනි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ 148 වෙනි වගන්තියට අනුව රාජ්‍ය මූල්‍ය පිළිබඳ මේ උත්තරීතර ආයතනය තමයි ප්‍රධාන වගකීම උසුලන්නේ. ඒ වගේම තමයි යුක්තිය පසිඳලීම පිළිබඳ ප්‍රධාන වගකීම උසුලන්නේ ශ්‍රේෂ්ඨාධිකරණය. රටේ සමස්ත බැංකු ක්‍රමයේ ණය ක්‍රමයේ මූල්‍ය ක්‍රමයේ පිළිබඳ ප්‍රධාන වගකීම උසුලන්නේ ශ්‍රී ලංකා මහ බැංකුව. ශ්‍රී ලංකා මහ බැංකුව කොතරම් වැදගත්ද කියනවා නම් මේ රටේ පොයින් පේදුරු තුඩුවේ සිට දෙවුන්දර තුඩුව දක්වා සෑම ගණදෙනු කරන මිනිසෙක් වෙනුවෙන්ම මුදල් නෝට්ටුව අච්චු ගැසීම පිළිබඳ ඒකාධිකාරී බලය තියෙන්නේ ශ්‍රී ලංකා මහ බැංකුවට පමණයි. ඉතින් මේක සම්පූර්ණයෙන්ම ශාස්ත්‍රීය කටයුත්තක්. මේ රටේ විවහාරයේ පවතින කාසියා නෝට්ටු ප්‍රමාණය කොච්චරද, ඒවා කවර වටිනාකම් වලින් නිකුත් කරනවද, නිකුත් කරන ප්‍රමාණය කොච්චරක්ද, නිකුත් කරලා ගෙනහලා සුරක්ෂිතාගාරවල තැන්පත් කරන්නේ කොහොමද, ඒවේ ආකෘති මොනවද යනාදී තීරණය කරන්න කිසි දවසක ලංකා ඉතිහාසයේ දේශපාලනඥයෝ මැදිහත් වෙලා නැහැ. ඒ සම්පූර්ණයෙන් තාක්ෂණික කටයුත්තක්. එය මුදල් නෝට්ටු අච්චු ගසන්නේ, මුදල් නෝට්ටු අච්චු ගැසීමේ පුංචිම සැකයක් හෝ අවිශ්වාසයක් ඇති වුණොත් ඒ වෙළඳපොළ ආර්ථිකයක් රඳාපවතින්න බෑ. ඒ නිසා තමයි ඉතාම සංවේදී ශ්‍රී ලංකා මහ බැංකුවට ස්වාධීනව කටයුතු කරන්නට තමයි මේ උත්තරීතර සභාව 1949 මූල්‍ය නීති පනත සම්මත කරලා විශේෂිත ස්වාධීන බලතල සහිත ආයතනයක් ඇති කළේ. එතකොට මේ නිදහස ලැබුණ දවසේ සිට පළවෙනි මුදල් අමාත්‍යතුමා ජයා ජයවර්ධන මැතිතුමාගේ කාලයේ සිට විවිධ මුදල් අමාත්‍යවරු යටතේ මුදල් අමාත්‍යාංශය තිබිලා තියෙනවා. ඒ තිබුණ මුදල් අමාත්‍යාංශයේ පුංචිම පුංචියෝ මතයක් ශ්‍රී ලංකා මහ බැංකුව ගැන ඇති වුණොත් ඒ අවස්ථාවලදී මහ බැංකුව අධිපතිවරු ඉල්ලාස් වෙලා තියෙනවා. ඒ මතය සමාජයට කාන්දු වෙන්නේ නොහැර ඒක නතර කරන් තියෙනවා. අවාසනාවකට මෙවර මේ ක්‍රියාදාමයේදී අග්‍රාමාත්‍යතුමා මේ සියලු කටයුතු සම්බන්ධයෙන් අපොහසත් වෙලා තියෙන බව අපි ඉතාම පැහැදිලිව පිළිගත යුතු සත්‍යයක්. මක්නිසාදයක් දැන් අපේ රටේ ඉතාම විශාල ලෙස ශ්‍රී ලංකා මහ බැංකුවට නිලධාරිය පත්කර ගැනීමේදී ලංකාවේ කිසිම දේශපාලන බලපෑමකට පුද්ගලයෙක් පත් කරන්න බෑ. ලංකා විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යාව පිළිබඳ පළවෙනි පන්ති සාමාර්ථ්‍ය සහිත උපාධිධරයෙක් හැර වෙන කිසි කෙනෙක් මේ ආයතනයට දේශපාලන වශයෙන් බදවගෙන නැහැ. එනිසා ඔවුන්ට දේශපාලන යන්නේ ඔවුන් වෘත්තිකයෝ. ඊට අතිරේකව මාස්ටර්ස් කරන්න, PhD කරන්න වෙනේවට විදේශ රටවල ගිහිල්ලා මේ ලෝකයේ තියෙන මූල්‍ය ක්‍රමයේ පිළිබඳ විශේෂඥ අධ්‍යයනයක් ලැබලා ආපු අය තමයි මේ කටයුතු කරන්නේ. එනිසා ඔවුන්ට ගෞරවයක් හිමිවෙන්න ඕනේ. විශේෂයෙන් ගෞරවය හිමිවිය යුත්තේ ඔවුන් ඉතාම නිර්භීත ලෙස මේ ජනාධිපති කොමිසම ඉදිරියේදී සාක්ෂි දීලා මහදවල් මහ බැංකුවේ ඇතිවෙච්ච හොරකම පිළිබඳ ඉතාම පැහැදිලිව කරුණු කියලා සමහර නිලධාරීන් කිව්වා. පෙබරවාරි මාසේ 27 වෙනිදා අර්ජුන මහේන්ද්‍ර ඇවිල්ලා කිසි මහ බැංකුව අධිපතිවරේ පැමුණුන් නැති ආකාරයට වෙන්දේසියට මැදිහත් වෙලා බිලියන 1ක් වෙනුවට බිලියන 10ක් ගන්න කියලා නියෝග කරනකොට ඒ හිටපු නිලධාරීන් කිව්වා මින් පස්සේ අපිට රෙදි ඇඳගෙන මේ මහ බැංකුවට එන්න බෑ කියන ටික කිව්වයි කියලා ඔවුන් සාක්ෂි වශයෙන් කිව්වා. ඒ අවස්ථාවේදී අපේ රටේ මෙතරම් පිරිසක් ඉඳද්දි මේ මුලදිම ජනවාරි 8 වෙනිදා රජයේ බලයට පත් වෙලා පෙබරවාරි 27 වෙනිදා වෙනකොට දිනසීය විප්ලවය යටතේ විධායක සභාවක ආණ්ඩුව යටතේ දිනසීය විප්ලවය යටතේ මේ සිද්ධිය කරන්න පුළුවන්කම ලැබුණේ අග්‍රාමාත්‍යතුමා මේ මහා බැංකුව අධිපති ධූරයට සිංගප්පූ පුරවැසියෙක් වෙන අර්ජුන මහේන්ද්‍ර මහතා එතුමාගේ නිර්දේශ මත තමයි පත් කළේ. ඒ අවස්ථාවේදී රාජිත සේනාරත්න කැබිනට් ප්‍රකාශක අමාත්‍යතුමත්, චම්පක රණවක අමාත්‍යතුමත්, ජනාධිපතිතුමත් මේ පිළිබඳ කැබිනට් මණ්ඩලයේදී විරුද්ධත්වයේ පළ කරද්දී එතුමා මේ මහා බැංකුවේ අධිපති ධූරයට මේ අර්ජුන මහේන්ද්‍ර මහතා පත් කළා. පත් කිරීමේ වගකීම එතුමා අග්‍රාමාත්‍යවරයා ලෙස බාරගත්තා. බාරගත්තට පස්සේ එතුමන මේ පත්වීම කරනකොට රාජ්‍ය සේවයේ දියුරුමක් දෙන්න ඕනේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවට අනුව ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව සුරක්ෂිත කරලා පෝෂණය කරන බවට. ඇමරිකන් පුරවැසියෙක්ට ලංකාවේ වෙන රාජ්‍ය සේවයේ තනතුරක් දරන්න පුළුවන්. මොකද ද්විත්ව පුරවැසි භාවය අනුමත කරනවා. සිංගප්පූරුවේ විශේෂයක් තියෙනවා, සිංගප්පූරු පුරවැසියෙක් වෙනත් රටක පුරවැසියෙක් වෙන්න බෑ. ඒ නිසා අර්ජුන මහේන්ද්‍ර මහතා මේ රටේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවට අනුව දියුරුවේ නැහැ. සිංගප්පූරු පුරවැසියෙකුට ශ්‍රී ලංකා ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව ආරක්ෂා කරනවා කියලා දියුරන්න බෑ. දෙවනුව විදේශිකයෙක් යම්කිසි තනතුරක් දරනවා නම් රජයේ ආයතන සංග්‍රහයේ මෙහෙම සඳහන් වෙනවා. රාජ්‍ය පරිපාලන රාජ්‍ය සේවයට සුදුසුකම් දැක්වෙන ආයතන සංග්‍රහයේ 11 වෙනි පරිච්ඡේදයේ 7.2 වගන්තිය රාජ්‍ය පරිපාලන අමාත්‍යවරයාගේ එකඟත්වය ඇතිව අදාළ අමාත්‍යවරයා පනවන නියමයන් හා ඔහුගේ අනුමැතිය යටතේ මිස
මොකද පොයින්ට් වෝඩ ගරුමන්තිතුමා
අර්ජුන් මහේන්ද්‍ර මහත්තයා හොඳ කරන්න අපිට ඕනකමක් නැහැ. හැබැයි ද්විත්ව පුරවැසියෙකුට තනතුරු දෙන්න බැරි නම්
that's not a point of order, you go ahead එම්තුමා.
ඔව්,
ඔබතුමා කතා කරන්න.
ඔව්, ගෝඨාභය රාජපක්ෂට එසේ තනතුරු දෙකක් දැරීමේ අයිතිය තියෙනවා. ඇමරිකානු පුරවැසියෙකුට ඇමරිකාවේ පුරවැසි භාවය හා ශ්‍රී ලංකාවේ පුරවැසි භාවය කියන ද්විත්ව පුරවැසි භාවය ලබන්න පුළුවන්. සිංගප්පූරු පුරවැසියෙකුට එසේ කරන්න බැරි බව ගරු මන්ත්‍රීතුමා අවධානයට ගැනීම වැදගත් වෙනවා. ඒ නිසා මේ රාජ්‍ය පරිපාලන අමාත්‍යවරයාගේ එකඟත්වය ඇතුව අදාළ අමාත්‍යවරයා පනවන නියමයන් හා කොන්දේසි යටතේ ඔහුගේ අනුමැතිය ඇතුව මිස ශ්‍රී ලංකාවේ පුරවැසියෙන් නොවන පුද්ගලයෙක් රාජ්‍ය සේවයට පත් කළ නොහැකිය. මේ සම්බන්ධ අර්ජුන මහේන්ද්‍ර මහතා පත් කිරීම ආයතන සංග්‍රහයේ විධිවිධානවලට පටහැනි නිසා රජයේ විසින් සිදු කළ පත්වීම නීති විරෝධී වන එයින් ඔහුට ගෙවල් ලද වැටුප් දීමනා අනිකුත් වරදාන ආපසු අය කර ගැනීම පිළිබඳ පත් කළ නිලධාරියා වගකීමට බැඳී සිටී. මොකද කිසි දවසක වජිර අබේවර්ධන මන්ත්‍රීතුමා කියලා නැහැ රජයේ ආයතන සංග්‍රහය යටතේවත් අර්ජුන මහේන්ද්‍ර මේ පත් කිරීමේදී අනුගමනය කළ යුතු ක්‍රියාපිළිවෙත අනුගමනය කළා කියලා. ඒ නිසා තමයි මේ විශ්වාසභංගය සදහන් කරලා තියෙන්නේ ඒ පත්කිරීම දෝෂ සහගතයි වැරදි කියලා. ඊට පස්සේ ඔහුට තිබුණා ලබදියාවක්. මක් නිසාද යත් මේ භාණ්ඩාගාර රජයට ණය ගැනීමේ ප්‍රධාන උපකරණ තියෙනවා භාණ්ඩාගාර බිල්පත්, බදු සංචිත සාතිකපත්, භාණ්ඩාගාර බැඳුම් කර යන ආදිය. ඒ නිකුත් කිරීමේදී ප්‍රථමයෙන් නිකුත් කරන බැඳුම් කරේ මිලදී ගන්නේ ප්‍රයිමරි නීලසල ප්‍රාථමික ගණදෙනුකරු. ප්‍රාථමික ගණදෙනුකරුව 13 දෙනෙක් ඉන්නකොට ලියාපදිංචි එක් ප්‍රාථමික ගණදෙනුකරුවේ තමයි තමන්ගේ බෑරණුවන් වන පර්පෙක්චුවල් ටෙසරිස් සමාගමේ අර්ජුන ඇලෝසියස්. එතකොට තමන්ගේ බෑරණුවන් සමග එක වහලයට ඉන්නකොට මේ වෙන්දේසිය පිළිබඳ රජයේ මුදල් අවශ්‍යතා පිළිබඳ අභ්‍යන්තර තොරතුරු පිටතට ලැබෙන සැලැස්වීම වාසිසහගත ලෙස කළොත් ඒක ඉතාම විශාල දැවැන්ත මූල්‍ය අපරාධයක් ලෙස තමයි සැලකෙන්නේ. අභ්‍යන්තර තොරතුරු වෙනත් පාර්ශ්වයකට ව්‍යාපාරික වාසියක් ලැබීම සඳහා තොරතුරු දැන්වුවොත් ඒක ඉතාම විශාල බරපතල මූල්‍ය අපරාධයක් ලෙස තමයි අපරාධවල සැලකෙන්නේ. ඔව්, සිද්ධ වුණොත් ඉතාම පැහැදිලි වේදා වුණේ ඇමැතිවරු ගිහිල්ලා සාකච්ඡා කළා මුදල් අමාත්‍යවරයා කබීර් රසීම් ඇමැතිතුමා, මලික් සමරවික්‍රම ඇමැතිතුමා ගිහිල්ලා සාකච්ඡා කළා රජයට මුදල් මෙච්චරක් අවශ්‍යයි කියලා. කියනකොට නිකුත් කළා තිබුණේ බිලියන 1ක් පමණයි පුවත්පත්වල. මේ තොරතුරු දැනුම් දුන්නට පස්සේ මේ පර්පෙක්චුවල් ට්‍රෙෂරි සමාගම ලංසු තියලා බිලියන 10 දක්වා අධික පොලියකට මේ තොරතුරු මත ගැනීම තමයි මෙතනදී සිද්ධ වෙච්ච මහා වැරැද්ද. ඒ අවස්ථාවේදී මේ බැඳුම් කර වෙන්දේසියේදී ඉලෙක්ට්‍රොනික බිලින් සිස්ටම් එකක් තියෙන්නේ. අවුරුදු 27ක් තිබුණේ මේ හයිබ්‍රිඩ් ක්‍රමයක්. කොටසක් අඩු පොලිය යටතේ වෙන්දේසියේ තීරණය වෙනවා. ඉතිරි ප්‍රමාණය ප්‍රාථමික ගැනුම්කරුවන් අතර බෙදා හරිනවා. ඒක ප්‍රයිවට් ප්ලේස්මන්ට් නෙමෙයි ඩිරෙක්ට් ප්ලේස්මන්ට් කියලා ඍජු ඒ අය අතර බරතැබූ පොලිය අනුපාතයකට බෙදා හැරීම කරන්න. කවුරු හරි අග්‍රාමාත්‍යතුමාට කිව්වා මේකේ කරන්නේ කොටසක් ඍජු ක්‍රමයට දෙකල්ලා ඉතුරු ප්‍රමාණයේ හිටපු අධිපති අජිත් කබ්‍රාල් මහතා පාරේ යන අයට කතා කළා මෙන්න ඕගොල්ලන්ට කියලා දීලි වෙල්ල කීයක් හරි හොයා ගන්නවා කියලා. මේ දීපු වැරදි තොරතුරු මත අගමැතිතුමා නියෝග කර සිටියා මේ අර්ජුන මහේන්ද්‍ර මහා බැංකු අධිපතිවරයාට මින් පස්සේ බැඳුම් කර නිකුත් කරන්නේ වෙන්දේසිය මගින් පමණයි කියලා. වෙන්දේසි ක්‍රමයේ අරමුණ තමයි වැඩිම මිලක් ලබා ගන්න. මල්වට්ටියක් වෙන්දේසි
ගරුව මන්ත්‍රීතුමා මට විනාඩි 3ක් තියෙනවා ඔබතුමාට.
මට ගරු කතානායකතුමනි අර අනිත් පැත්තෙන් වෙලාව දෙන්නම් කිව්වා.
කොච්චර වෙලාවක්ද?
මිනිත්තු 8ක්. ඊට පස්සේ
ඒක දැක්කා ඒක ඇත්ගලා විනාඩි 5ක් කො.
නෑ නෑ ඒ සම්බන්ධන් මන්ත්‍රීතුමාගේ
ඔව්
සම්බන්ධන් මන්ත්‍රීතුමාගේ විනාඩි 8.
සම්බන්ධන් මන්ත්‍රීතුමාගේ
විනාඩි 5ක්
පහක් දුන්නා. ඔව් වෙන.
ඊට පස්සේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විනාඩි 8ක් මේ අපේ වෙලාවෙන්.
කාගේද?
ඒ අපේ තියෙන එකෙන් ඉස්සරහට
තියෙන. ආ හොඳයි 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 හොඳයි. කොහොමද?
ඉස්සරහට තියෙන එකෙන් අඩු කරන්න.
හොඳයි.
මේ 8ක්. ඒක නිසා මම කියන්නේ මේ දෙවැනි තෙවැනි චෝදනාවල අපි මේ මගේ වෙලාවේ හැටියට මේ පිළිබඳ අපි දීර්ඝ ලෙස කරුණු අධ්‍යයනය කරලා තියෙනවා හොයලා තියෙනවා. ඒ ටික මම ගරු මන්ත්‍රීතුමන්ලගේ අවබෝධය සඳහා සභාගත කරනවා. අවශ්‍ය ලියවිලි සියල්ල මේ වෙච්ච අලාභය පිළිබඳ අපි කියනවා බිලියන 9යි අලාභය වුණේ. මේ සම්පූර්ණ වැරැද්දක් ගරු සභානායකතුමනි. මේ බැඳුම් කරේ නිකුත් කළේ අවුරුදු 30කට 2045 වෙනකම් බැඳුම් කරේ ද්විතීක වෙළඳපොලේ ඝනදිනු වෙනවා. ඒ ඝනදිනු වෙනකොට පෙබරවාරි 27 වෙනිදා ඇති වෙච්ච එක බැඳුම් කර හොරකමයි දෙවනි බැඳුම් කර හොරකම 2016 මාර්තු මාසයේ ඇති වුණා. ඒ සඳහා ලංකා බැංකුව බිලියන 40ක් මහා බැංකුව විසින් බිලියන 40ක් මේ සමාගමට දුන්නා. ඒ දෙවනි හොරකම කරන්න බැංකුවේ සල්ලි. ඊළඟට ලංකා බැංකුව පළවෙනි හොරකම සඳහා බිලියන 10ක් දුන්න විනාඩි කීපයක් ඇතුළත ඒවට උපදෙස් දෙන්න කෙනෙක් ඉන්න අවශ්‍යයි. දැන් මේ සිද්ධ වෙච්ච සේවක අර්ථසාධ කරමුදලට බිලියන 20ක පාඩුවක් වුණා. ඊට අතිරේකව මේ අලාභයේ ගණන් බලලා තියෙනවා. දැන් මේ වෙනකොට මහා බැඳුම් කර මහා බැංකුවේ මහා දවල් ඇති වෙච්ච මහා මුදල් මංකොල්ලේ නිසා සමස්ත රටට වෙච්ච අලාභයේ බිලියන 2000කට වැඩි කියලා. ඒ අලාභයේ ගණන් බලලා තියෙන්නේ මෙහෙමයි. පොලී චක්‍රේ මම මේ ගණනය කිරීම සභාගත කරනවා. පොලී චක්‍රේ ඇතිවෙච්ච මේ ඉසීම තුළ 9.5 සිට 12.5 බිලියන 145ක ලාභයක් වුණා. මේ අලාභය මේ බැඳුම් කර හොරකම මත විදේශිකයෝ ලංකාවේ රජයේ සුරකුම්පත් ආයෝජනය කරලා තිබෙන මුදල් ටික ආපහු අරන් ගියා. ඇමරිකානු ඩොලර් බිලියන 2.4ක් අරන් ගියා. බිලියන 360ක් අලාභ වුණා. එතකොට රුපියල 100 මහින්ද රාජපක්ෂ යුගයේදී ඩොලර් එකට ගෙව්වේ 131යි අද 158ක් ගෙවනවා. දිගින් දිගටම රුපියල කඩා වැටෙන්න පටන් ගත්තා. කඩා වැටෙනකොට ඒ නතර කරන්න මහා බැංකුව දවසකට ඩොලර් බිලියන 50යි 100යි 150යි යනාදී වශයෙන් සංචිතයෙන් දැම්මා. 8.2ට තිබුණ සංචිතය 105යි 8.5 තිබුණ සංචිතය 5.3ට ජාත්‍යන්තර සංචිතය කඩාගෙන වැටුණා. මේ තත්ත්වය තුළ බිලියන 4ක් රුපියල බේරා ගැනීම සඳහා දැම්ම ඇමරිකානු ඩොලර්. ඒ ප්‍රමාණය රුපියල් වලින් කිව්වොත් බිලියන 600කට වඩා වැඩි. ඒ ටික සම්පූර්ණයෙන් ඩොලර් පිච්චීමකට ලක් කළ මේ ඇතිවෙච්ච සිද්ධිය කරන කොටගෙන. ඊළඟට මේ රුපියල බාර්දු වීම සමග ණය පැටව ගහනවා. ඒ රජයේ ණය මහා බැංකු වාර්තාවේ 202-285 වෙනි පිටුවල ණය වැඩිවීම ඉතරක් රුපියල් බිලියන 585ක්. ඍජු විදේශ ආයෝජන අඩු වුණ බිලියන 1ක් රුපියල් වලින් බිලියන 150යි. සමස්ත ණය පොලිය ආණ්ඩුවේ ණය පොලිය ඉතරක් වැඩි වුණා 2014-16 බිලියන 150ක්. මේ සියල්ලගේ එකතුව බිලියන 1990ක් බිලියන 2000ක අලාභයක් මේ මහා බැඳුම් කර හොරකමාරා සිද්ධ වෙච්ච අතර ගණනය කළ නොහැකි අලාභයක්. දැන් ඔබතුමාලා අපි රට පිළිගන්න ඕනේ සල්ලි කොලේ අච්චු ගන්න තැන. අපි ලෝකයේ අද කතා වෙන්නේ ලෝකයේ ලංකාවට ලැබිලා තියෙන ගෞරවය තමයි ලංකාවේ මිනිස්සු පාවිච්චි කරන මුදල් නෝට්ටුව විශ්වසනීයභාවයෙන් තොරයි. සුප්‍රසිද්ධ හොරුන් ලෝකේ කොහේරි රටක හොරු දෙන්නෙක් අස්සම් කරපු මුදල් නෝට්ටුවක් අරගෙන කඩේට ගිහිල්ලා බඩු හිල්ලන රටක් තියෙනවා නම් ඒක ශ්‍රී ලංකාව බවට පත් වෙනවනේ. හොරකමට සම්බන්ධ වෙච්ච අය උපරිම විශ්වාසයේ මත රඳා පවතින මුදල් නෝට්ටු අරන් කඩේ යන්න තරම් අසරණ වෙච්ච මිනිස්සු බවට අපි පත් වුණා. ඊළඟට රටේ පොලිය අනුපාතයේ නූල කැඩුන සරුංගලේ වගේ ඉහළට ගිහිල්ලා අද ණයගත් අයට ණය වාරික පොලිය ගෙවා ගන්න බැරුව සියදිවි නසා ගන්න මිනිසුන්ගේ සංඛ්‍යාව ඉතා විශාලයි. මොකද ණය පොලිය ගෙවා ගන්න බෑ. මේ විශ්වසනීය බව අඩුවීම නිසා සුරකුම්පත්වල ආයෝජනය කරපු ආයෝජකව ලංකාවේ මුදල්වල ආයෝජනය කරන්නේ. ලෝකයේ අවදානම වැඩිම රටවල් පිළිබඳ දර්ශකේ ලංකාවේ ලකුණු 112යි හම්බු වෙන්නේ ලංකාවට. අපි ඒ දර්ශක ඇතුලේ අන්තිමට දූෂිත වංචා කරන ලෝකයේ තියෙන දූෂිතම රටවල් හතරෙන් එකක් බවට මේ රට මේ වෙනකොට පරිවර්තනය වෙලා තියෙනවා. දෙදා මේ ශ්‍රී මූල්‍ය ක්‍රමේ, ණය ක්‍රමේ, බැංකු ක්‍රමේ මුදුන් මල්කොඩට මහා LTTටත් බැරි වුණා මේ කාර්ය කරන්න. LTT මහා බැංකුවට ගැව්වා. ගැව්වාම ගොඩනැගිලි කඩාන වැටුණා. කෙටි කාලයක් තුලදී නැවත ගොඩනගන්න පුළුවන්කම ලැබුණා. නමුත් තමුන්නාසේලාගේ රජයේ යටතේ අග්‍රාමාත්‍යතුමා යටතට ගත්ත මේ ශ්‍රී ලංකා මහා බැංකුවෙන් වෙච්ච අලාභයෙන් 2015, 2016, 2017 කියන අවුරුදුවල රටේ නිමවුම අඩු වුණා, ආදායම අඩු වුණා, සේවා නියුක්ති අඩු වුණා, විරකියාව වැඩි වුණා, පොලි අනුපාතය වැඩි වුණා, උද්ධමනය වැඩි වුණා, ගෙවුන් ශේෂ අර්බුදය වැඩි වුණා, සංචිත අඩු වුණා. මේ සියල්ල පිළිබඳ දර්ශක ටික තුළ මුළු මහත් ආර්ථිකයම කඩා වැටුණා. මේ රටේ සමස්ත ජනතාවගේ ජීවන වියදමේ අර්බුදය උග්‍ර වුණා. රක්ෂා කරමින් සිටි ජනය දහස් ගානක් රක්ෂා නැති අයගේ ගොඩට එකතු වුණා. රට පිළිබඳ තියෙන විශ්වාසභාවය පළුදු වෙලා යුරෝපා සංගමයේ විසින් පාර්ලිමේන්තුවේ ලංකාව මුදල් විසුද්ධි කරන රටක් කියලා අසාධු ලේඛනයට අපිව ඇතුළත් කළා. එවැනි තත්ත්වයකට රටක ආර්ථිකය මුදල් ක්‍රමයේ කඩා වැටෙනකොට ඒ ප්‍රතිපත්ති සැකසීමේ කාර්ය නියුතු අග්‍රාමාත්‍යතුමා ඒ සඳහා වග උත්තරකරුවෙ බවට පත් වෙනවා. ඒ නිසා තමයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා කීප විටක් මේ ආර්ථික කළමනාකරණ කමිටුව එතුමා යටතේ තිබීමෙන් එක්සත් ජාතික පක්ෂය පෞද්ගලික න්‍යාය පත්‍රවලට අනුව රට මෙහෙයවන නිසා ඒ වෙනස් කර ගැනීම සඳහා කියලා එතුමා කැබිනට් පත්‍රිකාවක් දාලා ආර්ථික කළමනාකරණ කමිටුව තමන්ට පවරා ගැනීම සඳහා කටයුතු කළා. ශ්‍රී ලංකා මහා බැංකුව පවරා ගැනීම සඳහා කටයුතු කළා. ඒ දැන් මේ කාල පරිච්ඡේදයේ තුලදී පුරා වර්ෂ 3ක් රට වෙනසීම පිළිබඳ වගකීම ආර්ථික කළමනාකරණ කමිටුවට පැවරලා තියෙනවා. අපි නෙමෙයි ඒ කරලා තියෙන්නේ. ජනාධිපතිතුමාම ඉතාම පැහැදිලිව රටටත් ප්‍රසිද්ධියෙත් මැතිවරණයට කලිනුත් කීවා මේ රටේ කෘෂිකර්ම ඉවරයි, කර්මාන්ත ඉවරයි, සේවාංශ ඉවරයි, රාජ්‍යංශේ වැඩ කරන්නේ රාජ්‍ය සේවකයෝ ඉවරයි, රණවිරුව ඉවරයි. මේ රට තමුන්නාන්සේලා දකින් නැති අගාධයකට ගිහින් බන්ධනාගාරයේ හොඳට වැඩ කරපු බන්ධනාගාර කොමසාරිසුත් බන්ධනා හිරකරුවෙක් බවට පත් වෙලා රටේ බන්ධනාගාර කොමසාරිස් හිරකරුවෙක් වැඩිම මත්ද්‍රව්‍ය නාසා මේ මැඩලන්න කටයුතු කරපු රංගජීව මහත්තයත් හිරකරුවෙක්. එතකොට නිදහස් වෙලා ඉන්න අය හිරේ ඉන්න ඕනේ. අර්ජුන මහේන්ද්‍රලා අගේට කෝටි ප්‍රකෝටි ගණන් හොයාගෙන හිරෙන් නිදහස් වෙලා මේ රටේ ලංකා ඉතිහාසයේ ගරු කතානායකතුමනි, ඔබතුමාගේ කාලයේ ඉතිහාසය ලියවෙනවා මෙතරම්
විනාඩි 3ක් තියෙනවා ගරු මන්ත්‍රීතුමා.
හිරගත කරපු කාලය තමයි මේ කාලය කියලා පත් වෙනවා. මොකද අපේ රටේ ලෝ මේකස්ලා ටී මේකස්ලාගේ තත්ත්වයට පත් වෙච්ච යුගයේ මූලාසනයේ හිටපු ප්‍රධානියා ලෙස ඔබතුමාගේ නමත් මේ ඉතිහාසයට එකතු වෙනවා. මොකද මෙතරම් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට, රණවිරුවන්ට, ආරක්ෂක අංශයට, සේනාධි නායකයන්ට එළව එළව වෛරයෙන් ගැයීමේ ප්‍රතිඵලයක් ලෙස දිට්ඨධම්ම වේදනීයට අනුව තමයි මේ විශ්වාස භංගය පාරාවලල්ලක් ලෙස ඇවිල්ලා තියෙන්නේ කියන ටික සදාන් කරමින් ඒ විශ්වාස භංග යෝජනාව ජයග්‍රහණය කරවන් ඡන්දය පාවිච්චි කිරීම මෙලෝ වශයෙන් කීර්තියයි පරලෝ වශයෙන් පින්කමයි හෘදේ සාක්ෂියට එකඟව මේ දිනවීම සඳහා ඡන්දය පාවිච්චි කරන්න කියලා ඉල්ලා සිටිමින් මගේ වචන කීපය අවසන් කරනවා.